ගරු අගමැතිතුමිය, ඔබතුමියට කාලෙවෙන් වෙන්නේ.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමිය. අද අපි මේ විවාද කරන්නේ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශ කිරීම පිළිබඳ, එක දික්කිරීම පිළිබඳව. ගරු සභාපතිතුමිය, ඔබ දන්නවා, අපි සියලු දෙනා හොඳින් දන්න කාරණයක්, දිට්වා සුලි කුණාටුව හේතුවෙන් මේ රටට වෙච්ච හානිය, මේ රටේ ජනතාවට වෙච්ච හානිය අපි බලාපොරොත්තු නොවූ අන්දමට අපේ රටේ යටිතල පහසුකම්, විශේෂයෙන් පාරවල්, ඒ වගේම පාලම් වලට කොතරම් හානියක් වුණාද කියන එක පිළිබඳව අලුතෙන් නැවත නැවත අවධාරණය කළ යුතු නෑ. අපි සියලු දෙනා දන්නවා පාසල් ගණනාවක් අපිට තියෙනවා නැවත ගොඩනැගීමට, තියෙන ස්ථානවලින් අයින් කිරීමට නිවාස ගණනාවක්, ඒ වගේම අපේ ඉතිහාසයේ නොවූ, අපි දැකපු නැති තරමට නායයම් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොටත් NBRO වාර්තා ලැබිලා තියෙනවා 1300ක් පමණ නායයම් පිළිබඳ. ඒක මීට කලින් කිසිසේත්ම සිද්ධ නොවූ විදියට අපේ යටිතල පහසුකම් සහ අපේ ඒ නායයම් අවදානම වැඩි වෙලා තියෙනවා කියන එක සියලු දෙනා දන්න කාරණයක්. ඉතින් ඒ තත්ත්වයන් තුළ ගරු සභාපතිතුමියනි, අපිට සිද්ධ වෙලා තියෙනවා මේකට මැදිහත් වෙන්න, අපිට මේ මැදිහත් වීම සඳහා සම්පත් මොබිලයිස් කරගන්න, ඒ කියන්නේ මානව සම්පතත්, ඒ වගේම අවශ්‍ය ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්, මේ සියල්ලම අපිට ඉතාමත්ම ඉක්මනින් මොබිලයිස් කරගෙන ඒවා සොයාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න, මේවා නිවැරදි කරන්නත්, මේවා මේ සිද්ධ වෙලා තියෙන හානිය අවම කරන්නත් ගත යුතු පියවර ගැනීම සඳහාත් අපිට විශාල වැඩ කොටසක් පැවරිලා තියෙනවා. එතකොට ගරු සභාපතිතුමියනි, මෙම හදිසි නීතිය දික්කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඔන්න ඔය තත්ත්වය මත පමණයි. මෙතන මේක තුලින් සිද්ධ වෙන ප්‍රධාන දේ තමයි ඇත්ත වශයෙන්ම අපිට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට හැකිවීමත්, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත්කිරීමත් තමයි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය ප්‍රධාන කරුණු දෙක සඳහා තමයි අපි මේ නීතිය පාවිච්චි කරන්නේ, සහ ඒ පාවිච්චි කරන්නෙත් මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ ඒ කළ යුතු ක්‍රියාවන් කාර්යක්ෂමව සහ ඉතාමත්ම වේගෙන්, පුළුවන් තරම් වේගෙන් මේ ප්‍රදේශ, මේ ජීවිත, ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි අපි මේක මේ තව මාසයක් දික් කරන්න මේ ගරු පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමියනි, ඔබ දන්නවා මීට අමතරව මේ හා සමානව ගරු ජනාධිපතිතුමා ටාස්ක් ෆෝස් එකක් පත් කරලා තියෙනවා මේ වැඩ කටයුතු තවත් නියාමනය කිරීමටත්, සැලසුම් කිරීමටත්, අවශ්‍ය සම්පත් හරියට යොදා ගන්නත් ඒ වෙනුවෙන් කාර්යසාධක බලකායක් පත් කරලා තියෙනවා. ඒ සභාපතිත්වය දරන්නේ මම. ඒක යටතේ උපකමිටු අපි මේ වෙනකොට 8ක් පත් කරලා තියෙනවා. එක් එක් ක්ෂේත්‍ර හරහා එක් එක් කාරණා පිළිබඳ යටිතල පහසුකම්, මානව සම්පත, මේ දිට්වා සුලි කුණාටුව නිසා සමාජ යටිතල පහසුකම් වලට වෙලා තියෙන හානිය, ආර්ථික ක්ෂේත්‍රයට වෙලා තියෙන හානිය, මේ සියල්ලම බලන්නත්, මේ පිළිබඳ ඒ මුදල් පරිහරණය පිළිබඳ බලන්නත්, මේ සියල්ලම වෙනුවෙන් සබ් කමිටීස් අපි 8ක් පත් කළා. ඒ හරහත් මේ වෙනුවෙන් අපි මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මීට අමතරව we have also appointed a high level committee to coordinate foreign relief because we received a lot of support from the international community post Ditwa, and a high level both in monetary assistance as well as in kind and well as in human in personnel. Many missions supported us, many countries supported us. So to coordinate that international effort also, we have appointed a high level committee which is in operation right now to make sure that the support that we are getting is used meaningfully and used effectively. And the only purpose of extending this emergency regulation, once again I want to reiterate that the government's intention is to ensure that the response that we are the response to this completely unprecedented situation that is being managed efficiently and as quickly as possible, so that we can restore the lives and the livelihoods and the day-to-day activities of these affected communities as soon as possible. Garu Sabhapati Tumiyani, me Parliamentuwe Pradhana Vipakshe Puruddak Bawata Patwela Tiyenawa Udewaduwe Ewilla Padanam Virahita Karunu Karana Gananawak Kiyala Danna. උදාහරණයක් හැටියට මම ඇත්තටම කනගාටු වෙනවා මේවා ජ්‍යෙෂ්ඨ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් මෙවැනි දේව සිදුවීම පිළිබඳ ඇත්තටම කනගාටුයි. දැන් උදාහරණයක් හැටියට මෙතන කිව්වා ත්‍රිකුණාමලයේ සිද්ධියට අදාළව ඒ භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගත්තේ හදිසි නීතිය යටතේ කියලා. සම්පූර්ණ වැරදීනේ. සම්පූර්ණ වැරදි, එක සම්පූර්ණ අසත්‍යයක්. සාමාන්‍ය නීතිය යටතේ තමයි සාමාන්‍ය නීතිය තමයි
මොනවද කියන්නේ?
නෑ, ඒ සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය යටතේ නෙමෙයි, සාමාන්‍ය නීතිය යටතේ. ඉතින් මෙතන ඇවිල්ලා මෙහෙම අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම අතිශයින්ම වැරදි. ඒ වගේම දැන් මෙතන කියනවා හදිසි නීතිය තුල කරන්න පුළුවන් දේ මොකද්ද ගැන නෙවෙයි මෙතන විවාදේ තියෙන්නේ. අපි හදිසි නීතිය මොකක් වෙනුවෙන් පාවිච්චි කරාද කියන එක. දැන් මෙතුමා කියනවා නම් එතන ත්‍රිකුණාමල සිද්ධියේදී හදිසි නීතිය යටතේ තමයි ඒ අත්අඩංගුවට ගැනීම සිදු වුණේ කියලා. ඒක වැරදි. එතකොට ඉඳන් කිව්වා දැන් අපි මාධ්‍ය මර්ධනය කරනවා හදිසි නීතිය පාවිච්චි කරලා. නිශ්චිත වශයෙන් මට කියන්න කොහෙද එතන එහෙම එකක් වුණේ කියලා. විරෝධතාවයන් සිද්ධ කරන්න දුන්නේ විරෝධතාවයන් වලට එලෙහිව ක්‍රියාත්මක වුණා කියලා. නිශ්චිත සිද්ධියක් කියන්න ගරු මන්ත්‍රීතුමා. කොතනද මොන ප්‍රොටෙස්ට් එකටද අපි බාධා කරලේ ප්‍රොටෙස්ට් සිද්ධ නොවුණේ කියලා. නිශ්චිත කාරණා කියන්න. පොදුවේ කාරණා නිකන් එන්න කියන්න එපා. හරි, කොතනද මේ පහුගිය මාස දෙක ඇතුළත විරෝධතා නවත්තලා තියෙන්නේ? කොතනද මාධ්‍ය මර්ධනය හදිසි නීතිය යටතේ සප්‍රෙස් වුණේ? සිද්ධින් මොනවද කියලා අපිට හරියට කියන්න. නිකන් එහෙම වුණා කියලා කියන්න එපා. රෙගියුලේෂන්ස් වල තියෙනවා. ඔබතුමා කිව්වේ දාන්නේ ඇයි මෙතන ගරු සභාපතිතුමනි, මට එතුමාත් එක්ක වාද කරන්න අවශ්‍ය නැහැ. මම ඔහුගේ කතාවටයි මේ පිළිතුරු දෙන්නේ. එතකොට ඒක පිළිතුරු දෙන්නත් මට අවස්ථාව දිය යුතුයි කියලා මම හිතනවා. එතුමා කිව්වේ එහෙම වුණා කියලා. අපි මාධ්‍ය මර්ධනය කරා, විරෝධතාවලට ඉඩ දුන්නේ නැහැ, ත්‍රිකුණාමලයේ භික්ෂූන් වහන්සේලාව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත්තා, එහෙම සිද්ධ වුණා කියලා කියන්නේ. මම අහන්නේ කොහෙද ත්‍රිකුණාමලයේ සිද්ධියද? ඒක බොරු, එහෙම නෙවෙයි සිද්ධ වුණේ. ඉතින් ඒක වැරදි. නමුත් මම අහන්නේ ගරු සභාපතිතුමියනි, කොතනද හදිසි නීතිය යටතේ මාධ්‍ය මර්ධනයක් මේ පහුගිය මාස දෙක ඇතුළත සිද්ධ වුණේ? කාවද අත්අඩංගුවට ගත්තේ? කොතනද මොන සිද්ධිය තුළද මොකක් හරි විරෝධතාවයක් වෙනුවෙන් මේ නීතිය පාවිච්චි කරලා අපි මැදිහත් වුණ සිද්ධීන් මොනවද? ඒක මම හරි නිශ්චිත දෙයක් නේ ගරු සභාපතිතුමනි මෙතන කියන්නේ. නීතියේ තියෙන දේ නෙවෙයි මෙතුමා කිව්වේ අපි එසේ කරනවා කියලා, එසේ කළා තියෙනවා කියලා. මම අහන්නේ කොතනද ඒ සිද්ධීන් මොනවද? මොකෝ අපිත් දැනගන්න ඕනේ. මොකෝ එහෙම නීතිය පාවිච්චි කළා එහෙම කරා නම් එහෙනම් අපිත් නොදැනුවත්ව නම් එහෙම සිද්ධ වෙන එක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඒක අපි හරි ඉතින් ඒ නිසා ඒක අපිට දැනුම් දිය යුතුයි මොකද මම දැක්කා දැන් මේ විරෝධතා ගැන කතා කරනවනේ මේ ගිය සති ගාන තුලම මම දැක්කා අත්‍යවශ්‍යම ජනාධිපති කාර්යාලයේ ඉදිරියේ සංවර්ධන නිලධාරීන් විරෝධතාවයක් කරන මේ සියලුම ඇමැති මන්ත්‍රීවරුන් විපක්ෂගරු විපක්ෂ නායකතුමා ඇතුළු එතනට ගිහිලා ඔවුන් එක සාකච්ඡා කරනවා කතා කරනවා මාධ්‍ය සාකච්ඡා තියෙනවා අපිත් දැක්කා ඉතින් කොතනද අපි මේ මර්ධනය සිද්ධ කරලා තියෙන්නේ ඔබතුමාට කාරණාවක් තියෙනවා නම් කරුණාකරලා මේ ඉතින් ඒ නිසා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැත්තම් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැත්තම් කරුණාකරලා මගේ කතාවට බාධා කරන්න එපා ඔබතුමාට
බාධා කරන්න බෑනේ කතා අයුණකයින්
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැත්තම් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා හොඳින් දන්නවා එහෙම මැදිහත් වෙන්න බෑ කි. ආ හරි පැහැදිලි කිරි හරි අහන්න මොකක්ද ප්‍රශ්නේ
මම දැන් ඔබතුමිය කියන කාරණේ අහගෙන හිටියා මම අහන්නේ ඇයි එහෙනම් මේ මේ නීතිය ආපහු නැවත දික් කරන්නේ මොකද මට ඒ ටික කියලා දෙන්නේ මෙන්න මේක නිසා මේක දික්
කරනවා මම මේ කතාව ආරම්භ වෙනකොටම මම ඒ කරුණු ඉදිරිපත් කරා මම ඒ කරුණු ඉදිරිපත් කළා තමයි මේ මාතෘකාවට ආවේ ඔබතුමා එතකොට චේම්බර් එකේ හිටියේ නෑ හරි ඉතින් හැබැයි හැන්සාඩ් එක කියවලා මම කියපු දේ දැනගන්න පුළුවන් මම ආයිත් කියපු දෙයක් රිපීට් කරන්න යන්නේ මගේ කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මෙතන කතා වුණා නැවත වතාවක් මෙතන මතු කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම පිළිබඳව සහාය ක්‍රියාවලිය සිය සම්බන්ධව එතන මේක මතු වෙච්ච නිසා මම නැවත වතාවක් එහි පැහැදිලි කිරීමක් කරන්නම් අපි රජයක් හැටියට සහ විෂයභාර අමාත්‍යවරිය හැටියට ඒ සිද්ධිය වාර්තා වුණාම ඒ සිද්ධිය නිවැරදි කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග ගත්තා. අපි ඒ ක්‍රියාමාර්ග අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වුණා. ඒ වෙච්ච අඩුපාඩුව වෙනුවෙන් අපි තීරණ ගණනාවක් ගත්තා. ඒක ඒ ප්‍රතිපත්තිමය කාරණා ඒක මේ අධ්‍යාපන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වැදගත්කම සහ ඒකේ තියෙන ඒක ඒක අපි ඒක බාරක ඒ වගකීමේ ප්‍රකාශයක් හැටියට තමයි අපි ඒ නිවැරදි කිරීම කරගෙන යන්නේ මම හිතන්නේ එහෙම තමයි වගකීම යුතු රාජ්‍යයක් මැදිහත් විය යුත්තේ වැරදි වෙනකොට ඒව නිවැරදි කරන එක යටපත් කරන එක නෙවෙයි නමුත් ගරු සභාපතිතුමනි මෙතන තියෙන ප්‍රශ්නේ මේ මම හිතන්නේ මේක මේ විපක්ෂය විසින් දිගින් දිගටම කරන නිසා තමයි අපි ඒක මතු කරන්නේ මෙතන ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය තමයි අපි ප්‍රශ්න කළ යුත්තේ දැන් එක වෙලාවකට කියනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව විශාල කතිකාවක් ඔවුන් විසින්ම ගොඩනැගුවා ඔවුන් විසින්ම ගොඩනගලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ව්‍යාකූල තත්වයක් සමාජගත කිරීමට උත්සාහයක් ගත්තා. මං අහන්නේ කවුද මෙතුමන්ලා නෙවෙයි නම් කවුද ප්‍රතිසංස්කරණ එපා කියලා විරෝධතා සංවිධානය කරේ? කවුද කතරගම දේවාලයේ නේද? කතරගම දේවාලයට ගිහිල්ලා ප්‍රතිසංස්කරණ එපා කියලා පොල් ගැහුවේ කවුද? හා එතකොට තව කොහෙද කෝවිලකත් ගිහිල්ලා පොල් ගැහුවේ කවුද? ඔව් කවුද කියලා මම ඔබතුමන් මෙතුමන්ලාගේ මෙතුමන්ලාගේ පාක්ෂික සංවිධායකවරයෙක් තමයි සංවිධායක කෙනෙක්ගේ අපි හොඳට ඒ පැහැදිලි දර්ශනත් දැක්කා එතුමාම වීඩියෝ කරනකොට මාව ගන්න එපා කියලා ඔහු කියනවා හරි හොරණ සජබේ ආසන සංවිධායකයා දිස්ත්‍රික් මට්ටමේ කොට්ටාස මට්ටමේ විරෝධතා සංවිධානය කරේ නැද්ද හරි දැන් මේ දන්නේ වගේ කියන්නේ හරි ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමියනි අපි මෙතන කියන්නේ මෙතන මේ ප්‍රතිසංස්කරණ තුලින් අසභ්‍යකරණයක් සිද්ධ වුණා කියලා මෙතන විපක්ෂ නායක තුමාම කිව්වේ නැද්ද ඇතුළෙත් කිව්වා එළියෙත් කිව්වා හරි එතකොට අසභ්‍යකරණය සිද්ධ වුණේ කොහොමද කියන එක ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න හරි අසභ්‍යකරණයක් සිද්ධ වුණේ කොහොමද කියන එක එතකොට අසභ්‍ය අපි අකුල ගත්තේ නැහැ කරුණාකර මේක වැරදි විදියට ඔබතුමන්ලා අන්තර් අපි අකුලගෙන නැහැ. පළවෙනි වසර අපි ක්‍රියාත්මකයි. ඒ ප්‍රතිසංස්කරණ වලට අදාළව කුළුණු පහේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. අපි 6 වසරේ විෂයමාලා ක්‍රියාත්මක කිරීම 27ට කල් දැම්ම. මොකෝ එතන ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නය අපි පිරි අරගෙන ඒක නිවැරදි කිරීම කරන්න ඕන නිසා අපි ඒක 2027 දක්වා කල් දැම්ම. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ ගරු සභාපතිතුමියනි මේ 6 වසරේ අලුත් පළවෙනි වසරේ මොඩියුල් එක විතරක් නෙවෙයි. ඊට එහා ගිය ක්‍රියාවලිය ඊට එහා ගිය අපේ ගණනාවක් ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. ඒවා කිසිසේත් අපි හකුලගෙන නැහැ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි හකුලාගෙන නැහැ. අපි හකුලාගෙන නැහැ. ඒවා අපි කරගෙන යනවා. ඒ නිවැරදි කළ යුතු තැන්වල අපි නිවැරදි කිරීම කරන්න අපි ඒ කාලය ගන්නවා. එච්චරයි. එතකොට ඒ නිසා ගරු සභාපතිතුමනි මං කියන්නේ මෙතන මම නැවත වතාවක් ඉල්ලා සිටින්නේ අපිටත් අවශ්‍යයි මෙතන කරුණු මත සංවාද කරන්න. මොනවා හරි ඇත්ත කාරණා ඇවිල්ලා මෙතන කියලා නිවැරදි කිරීම කරගත යුතු තැන්වල රජයේ ප්‍රතිපත්තිවල ඒවා නිවැරදි කරගන්න මේ වෙනුවෙන් මෙතන මේ පාලි ගරු සභාව තුළ වෙන සංවාද අපිට වැදගත්. නමුත් එසේ නොකර මේ විවිධ කාරණා මේ විදියට ඔහේ ප්‍රකාශ කර යන එක මං කියන්නේ එක සාධාරණ නෑ. උදාහරණයක් ඇටියට අපි කිසිම මොනවත් දීමනා හරියට දීලා නෑ කියලා කියනවා. මම මේ දත්ත කරුණු 4 කියන්නේ මම මේ මගේ කාලය අවසන් වෙන නිසා මම අවසන් කරන්න මේ මම දත්ත 4 කියන්නේ මම විශ්වාසය අපේ මන්ත්‍රී කණ්ඩායම දවස ඉතිරි දවස තුල අනිත් දේවලුත් ප්‍රකාශයට පත් කරයි. දරුවන් වෙනුවෙන් දීලා දෙන්න ඕන දීමනාව 15,000 දීමනාව මේ වෙනකොට කියන්නේ දෙවනිදා වෙනකොට 72% අවසන් කළා තියෙන්නේ. මරණ වන්දි 50% අවසන් කළා තියෙන්නේ. රුපියල් 50,000 දීමනාව 77% සම්පූර්ණ කළා තියෙන්නේ. 25,000 98% සම්පූර්ණ කළා තියෙන්නේ. ගරු සභාපතිතුමනි සුලිකුණාටුව සිද්ධ වෙලා මාස 2ක කාලයක් තුල තමයි මේ ප්‍රගතිය. ඊට පස්සේ දෙන්න තියෙන දීමනාවලත් ප්‍රගතිය තියෙනවා. ඒවා තක්සේරු කරන්න ඕනේ. අලුත් නිවාස හදනකොට ඒ නිවාසවල නිවාස හදාන්න ඕන තැන් NBRO report එක ඕනේ, assessment එකක් ඕනේ. මේ අනුව ඒ ටික කරගෙන යන්න ඕනේ. livelihood වලට දෙන විශේෂයෙන් කෘෂිකාර්මයේ කරන ඒවත් යම් assessment එකක් පාදක කරගෙන මේවා සිද්ධ වෙන්නේ. එතකොට ඒවා දවසෙන් දෙකෙන් දෙන්න පුළුවන් ඒවා නෙවෙයි. නමුත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙමින් යන්නේ. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන ඒ නිසා කරුණු දැනගෙන කියන්න කියලා මම නැවත වතාවක් ඉල්ලමින් මේ විදිහට බොරු සාවාද්‍ය කටකතා මෙතන ඇවිල්ලා පතුරවන්න එපා කියන එකත් මම ඉතාමත්ම ගෞරවණීයව අපේ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි කාලය ලබා දීම පිළිබඳව.